ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ මගේ අංක PS ඇලයිරක් PSA ඇලයිරක් බිංදු දෙකයි ඇලයිරක් හත ඇලයිරක් රෝමණ ඉලක්කන් නමය ඇලයිරක් 21 2026 මාර්තු මස 28 වෙන දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කතානායකතුමනි 40 වෙනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ 2026 මාර්තු මාස 28 දාතමින් කරනු ලබන ප්‍රකාශනය මගින් ඉහත කී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම වර්ෂ 2026 මාර්තු මාස 28 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බව මා විසින් ප්‍රකාශ කරන ලදී. ඊයේදී ප්‍රකාශනය කිරීමට හේතුව දිට්වා සිලිකුණාටුව හේතුවෙන් ඇති වී ඇති පසු ආපදා තත්ත්වය සලකා රටේ යථා යහපැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජනතාවගේ ජීවිත අත්‍යවශ්‍ය සැපීම් හා සේවා පවත්වන යාම සඳහා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු ලැබේ. මෙයට හිතවත් අනුරු කුමාර දිසානායක ජනාධිපති. නිවේදන අංක 2 මගේ අංක PS ඇලයිරක් PSA ඇලයිරක් බිංදු දෙකයි ඇලයිරක් හත ඇලයිරක් රෝමන් ඉලක්කන් 9 ඇලයිරක් 3 ඇලයිරක් බිංදුවයි 1 2026 මාර්තු මාස 27 වෙන දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කතානායකතුමනි 40 වෙනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එයි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් අනුරු කුමාර දිසානායක ජනාධිපති. කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121-1 ව්‍යවස්ථා ප්‍රකාරව දේශීය ආදම් සංශෝධන නැමැති 50 කෙටුම්පත සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සම් 5ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 4 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2026 අප්‍රේල් 7 වෙනි අඟහරුවාදා එනම් අද දින මධ්‍යාහන 12ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකයා විසින් කරන ලිපිලේඛන පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154-6 ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 31 හා 32 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154-6 ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025-2026 වාර්ය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන මාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Sri Lanka Insurance Corporation Limited for the year 2024 and annual report of the National Lotteries Board for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the annual report of the University of Sri Jayawardenepura for the year 2024, annual report of the University of Colombo for the year 2024, annual report of the University of Peradeniya for the year 2024, annual report of the Buddhist and Pali University of Sri Lanka for the year 2024, and the annual report of the Open University of Sri Lanka for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I also present the proclamation made and published in the Gazette Extraordinary Number 2481/30 of 28 March 2026 and scheduled thereto by virtue of the powers vested with the President in terms of Section 2 of the Essential Public Services Act Number 61 of 1979. I present the report on the details pertaining to transfer of allocations through Wireman procedure from 3rd October 2025 to 31 December 2025 in terms of the Section 24(4) of the Public Financial Management Act, Number 44 of 2024, and the Section 5 of the Appropriation Act, Number 3 of 2025. Note on supplementary allocations from the Development Activities Programme appearing under Expenditure Head Number 240, of the Department of National Budget for the period from 2nd February 2026 to 27th February 2026 in terms of Section 6(1) of the Appropriation Act Number 23 of 2025, and order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 27(1), read with Section 21 of the Universities Act Number 16 of 1978, on the recommendation of the University Grants Commission with regard to the establishment of departments of the Faculty of Arts and Culture of the Eastern University, Sri Lanka, and published in the Gazette Extraordinary Number 2465/11 of 3rd December 2025.
Garu Pravana Mahamarga Saha Nagrika Sangwardhana Amatyathuma.
Garu Kathanayakathumani, 2023 varshaya sandaha Sri Lanka Idam Sangwardhane Kirime Sansthave වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 18, 24, 28 සහ 30 වගන්ති සමග කියවිය යුතු 44 වගන්තියේ ඌ සහ ඒ ඡේද යටතේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2026 ජනවාරි 17 දින ඇති අංක 24/71/68 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු ප්‍රධාන අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 203 අධිකාරිය වූ මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24 ආවගන්ති සමග කියවිය යුතු 237 වගන්ති යටතේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2026 ජනවාරි 5 දින ඇති අංක 24/70/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා වෙනුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාන නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා. ගරු වැවිලි සහ ප්‍රජා යටිතල අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා ජාතික ශ්‍රමාධ්‍යන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගැන්වීමි.
අරු කතානායකතුමනි, තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාර්යක සභාවේ යොමු කරන ලද 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ තුන්වෙනි වගන්තියේ සමග කිය යුතු 34 වගන්තියේ යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව 2026 සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 ජනවාරි 16 දින ඇති අංක 2471 ඇලිරක් 51 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීමි.
ඒ වෙනුවට චිත්‍රල් ෆර්නැන්ඩ්
මන්ත්‍රීතුමා. ඒ වෙනුවට ගරු චිත්‍රල් පෙරේරා ප්‍රනාන්දු මන්ත්‍රීතුමා.
Honorable Speaker, on behalf of the Chairman of the Committee on Public Finance, I present the report of the Committee on Public Finance on the regulations under Section 4F, read with Section 3 of the Strategic Development Projects Act No. 14 of 2008, rules under Section 105, read with Section 7(1)(c) and Part 6 of the Central Bank of Sri Lanka Act No. 16 of 2023. And Social Security Contribution Levy Amendment Bill. And 30 seconds may be given for a small explanation, Honorable Speaker. The committee did not initially approve the regulations under the strategic development projects. The committee questioned why the category A, which includes infrastructure and tourism, received 6 years of corporate income tax holidays. While category B, which includes manufacturing, අපි නිෂ්පාදන ආර්ථිකයකට යන රටක් විදිහට කතා නැහැ තුමනි, the committee questioned on that. And there was again questioning about the, because neither the act nor the regulation carried a proper definition on what strategic is, what strategic development plan is. So including those questions, the committee questioned on the issues, to which the sufficient explanation was not given. Because of that, the committee did not initially approve the First Amendment. Later, however, MOF, Chaturanga was also there, Honorable Chaturanga was also there, MOF gave an explanation on some issues, but they did not address all the issues that we asked for. However, subject to addressing those issues in the further reviews, the committee approved the First Amendment. Thank you.
ජනතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂක කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා විසින් පිළිගැන්වීම.
කතානායකතුමනි, ජනතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂක කාර්යක සභාව විසින් පසුගිය කාලයේ සිදු වූ දිට්ඨා සුලිකුණාටුව හේතුවෙන් රාජ්‍ය ආයතන වලට සහ ජනතල පහසුකම් වලට සිදු වූ හානි සහ ඒ සඳහා යෙදිය යුතු පිළියම් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම කියන ඕන ගරු කතානායකතුමනි, මේ සඳහා මේ කාරක සභාවේ බල සීමාවට අයිති වෙන ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මහා මාර්ග සහ ප්‍රවාහන අංශවලට අයිති සියලුම ආයතන ගෙන්වලා ඔවුන්ගේ තිබෙන දත්තත් එක්ක තමයි මේ කටයුතු සිදු කරේ. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේදී තමයි මේක අපි කරුණු අනාවරණය කිරීම කරලා ඒකට අදාළව ඒ මොහොතේදී තිබෙන තොරතුරු අනුව තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිරන්ති කොට්ටාච්චි මහත්මිය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තුෂාරේ ජයසිංහ මහත්මිය පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, බුත්තල උණාවටුන මහනගමාවත සතුට යන ලිපිනෙහි පදිංචි RMPR රත්නායක මහතාගෙන් ලැබුණ පෙත්සමක් සහ මහනුවර අස්ගිරිය වාරිපොල ශ්‍රී සුමංගල මාවත අංක 29.4 දරන ස්ථානයේහි පදිංචි SB රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී TK ජයසුන්දර මහතා.
ගරු කතානායකතුමනි, ගාල්ල පණංගල ගල්ලන්දල අංක 95B දරන ස්ථානයේ පදිංචි GP මහතුන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා. පෙස්සම් මාජර පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ගාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඔබතුම මොකද
විපාක කතානායකතුමනි, සිංහල දෙමළ අලුත් අවුරුද්ද අතලඟටම ඇවිත් තිබෙනවා. මෙවැනි උත්සව සමයක් ආසන්නයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකම මිල ඉහළ ගිහිල්ලා ඉතිහාසයේ කවදාවත් නැති විදිහට ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක තෙල් මිල, ගෑස් මිල, විදුලි බිල, හාල් මිල සෑම භාණ්ඩයක්ම ඉහළ ගිහිල්ලා කරුණාකරලා අපි රජයෙන් ඉල්ලා හිටිනවා මේ මොහොතේ ජනතාව වෙනුවෙන් ගත යුතු සහන තිබෙන දේවල් පිළිබඳ අවධානය යොමු කරලා ජනතාවගේ පැත්තෙන් කටයුතු කරන්න කියලා අපි විශේෂ ඉල්ලීමක් කරනවා.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, අපේ කැබිනට් මණ්ඩලයේදී අලුත් ආර්ථික සහන පැකේජ් එකක් යෝජනා කරා. ඔබතුමා දන්නවා මේ තෙල් මිල ප්‍රශ්නෙත් එක්කම ජනාධිපතිතුමාගේ මූලිකත් ජනාධිපතිතුමා උපාලි පණ්ඩෑමතුමාගේ මූලිකත්වයේ විශේෂ කමිටුවකුත් පිහිටෙව්වා මේ ආර්ථික වශයෙන් ගැටළු වෙන්න පුළුවන් ජනතාව ගැන. සාද දවස් 12ට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිලා ඒ ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරගන්න ලද සහන පැකේජ් ඉදිරිපත් කරනවා. ඒකම මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා 12 වෙනි නිසා අපේ බිස්නස් කමිටු එක ගරු කතානායකතුමනි 12:00 ෂෙඩියුල් කරන්න
කියලා. වාචික
ඉතිහාස මහත්තයා පෙටියන සුජීව දිසානායක මහත්තයා දැන් ආවේ සර්.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහත්තයා ඔබතුමාට පුළුවන් පෙස්සම ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි, අවුලේගම කොළඹ ගෙදරයන් ලිපිණෙහි පදිංචි එම් ජයතිස්ස මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නුමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට එමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු හෙක්ට අප්පුවාමි මහතා දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා ප්‍රශ්නය.
තුමා පිළිතුර තිබෙනවා, මන්ත්‍රීතුමා පිළිතුර තිබෙනවා, අදාළ ඇමතුරු දෙදෙන නැහැ. මම පිළිතුරු ඉදිරිපත් කරන්න. නෑ ප්‍රශ්නයක් නෑ. ඔබතුමා අතුරු ප්‍රශ්න අහන්න, අපි ඒවා අදාළ අමාත්‍යංශයට ඉදිරිපත් කරලා උත්තර ලබා දෙන්න. හරි, පුළුවන්, කමක් නෑ. හරි, ගරු කතානායකතුමනි පිළිතුර ලබා දෙන්නම්. ගරු මන්ත්‍රීතුමා, පුත්‍ර ආයනයක පුත්‍රම දිස්ත්‍රික්කයේ කරදිය දීවර කර්මාන්තයේදී සිටින සක්‍රීය දීවරයන් සංඛ්‍යාව 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන වාර්තා අනුව 13130යි. ආයන 2 ඉන්ධන සහනාධාර සඳහා නිර්දේශිත බෝටු සංඛ්‍යාව 14903යි. ඉන්ධන උදා මේක තව පැහැදිලි කරොත් ඉන්ධන සහනාධාර ලබා දෙන ලබන්නේ දීවර බෝටු හිමියන් සඳහා වේ. ඒ අනුව එක් බෝට්ටු හිමියෙකුට බෝට්ටු කිහිපයක් තිබිය හැකි බැවින් ඉන්ධන සහනාධාර ලබන දීවරයන් සංඛ්‍යාව ලෙස දැක්විය නොහැක. ආයන 3 වෙන්කර මුදල මිලියන 148,714,450යි. ආයන 4 ඉන්ධන සහනාධාර නිසි වේලාවට දීවරයන් ලබා දීම සඳහා ආරගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන 2024 වර්ෂය සඳහා යාත්‍රා ලියාපදිංචි හා මෙහෙයුම් බලපත්‍රය සහිත සක්‍රීය දීවර කර්මාන්තයේ දෙන දීවර දිස්ත්‍රික්ක 15ට අදාළ දීවර යාත්‍රාවල තොරතුරු පරිගණක මුදුකාංග ඔස්සේ ලබා ගැනීම හා යාවත්කරණය කරන ලදී. එම තොරතුරු පදනම් කරගෙන ඉන්ධන වැඩසටහන සඳහා යාත්‍රා ලියාපදිංචි සිදු කරන ලදී. IMUL බහුදින හා IDAY වන් ඩේ වෙන්න ඕන මං හිතන්නේ, එක් දින දීවර යාත්‍රා සඳහා ඔක්තෝබර් මාසයේ සිට මාර්තු මාසයේ දක්වා ඉන්ධන ලබාගත් බිලිපත් සමග සහකාර අධ්‍යක්ෂක විසින් නිර්දේශ කරන ලද අදාළ අයදුම්පත් දිස්ත්‍රික් කාර්යාල මගින් ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර ලදී. අයදුම්පත්ති සඳහන් යාත්‍රා සඳහා වවුචර් සකස් කර එම වවුචර්පත් ලැබීමෙන් අනතුරුව අදාළ දීමනාව යාත්‍රා හිමියන්ගේ ගෙනුමට බැර කරන ලදී. ORFP සහ MRTB දීවර යාත්‍රා සඳහා ඔක්තෝබර් මාසයේදී පමණක් බිල්පත්වලට ගෙවි සිදු කළ අතර දීවර සංවිධානවල ඉල්ලීම මත වැඩි කාර්යක්ෂමතාවයක් සිදු කිරීමට නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා මාස 5ක කාලයක් සහකාර අධ්‍යක්ෂක විසින් සහතික කරන ලද සක්‍රීය දීවර කර්මාන්තයේ යෙදෙන දීවර යාත්‍රා ලේඛනයක් පවත්වාගෙන ගෙන්වාගෙන මාසකට රුපියල් 9,375ක් බැගින් වන ස්ථාවර මුදලක් යාත්‍රා හිමියන්ගේ ගිණුමට බැර කිරීමට සිදු විය. ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් ලැබුණු වහාම පරීක්ෂා කර ගෙවීම සඳහා අඩුපාඩු තොරතුරු WhatsApp හා විද්‍යුත් තැපෑල මගින් ගෙන්වාගෙන කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නා ලදී. උපරිම විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු වීම නිසා මෙම මුදල් දීවරයන් ලබා දීම සිදු කරන ලද්දේ දීවරයා නමින් පිළිගත් වාණිජ බැංකුවක් ඇති බැංකු ගිණුමට බැර කිරීම මගිනි. නමුත් ඇතැම් දීවරයන් විසින් බැංකු ගිණුම පිළිබඳ විස්තර ඉදිරිපත් කළද එම ගිණුම් අංක නිවැරදි නොවීම හා ගිණුම් අක්‍රිය දත්තයේ තිබීම හේතු කොටගෙන සහනාධාරය ලබා දීමේ ප්‍රමාදයන් සිදු වී තිබිය හැක. දීවර ප්‍රජාව තුළ ඉති කිරීමේ පුරුද්ද ඇති කිරීමත් විධිමත් මූල්‍ය පද්ධති අනුගත කර ගැනීමත් තවදුරටත් කළ යුතු ඇත. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
අරු කතානායකතුමනි, එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා අමාත්‍යවරු දෙන්නව බේරගත් එකට එතුමාලා තමයි උත්තරේ දෙන්න ඕන. හැබැයි ඔබතුමා ඉදිරිපත් වෙලා උත්තරේ දුන්නා, නැත්නම් ඔක සාමාන්‍යයෙන් උත්තරේ ලබා දෙන්නේ නැහැ. දැන් මට ප්‍රශ්න හදී අසුරිතාවකට පත් වෙනවා. මොකද ඔබතුමාට මේ සමහර මේ සම්බන්ධව මේ තොරතුරු මම ඔබතුමාට පිළිතුරු දෙන්න අපහසු වෙනවා කියලා මම දැනගෙනම තමයි ප්‍රශ්න අහන්න සිද්ධ වෙන්නේ. නමුත් අහන්න කියපු නිසා ප්‍රශ්නේ අහනවා. දැන් අපි දන්නවා විශේෂයෙන්ම ධීවර ජනතාව වැඩ කටයුතු කරද්දී ඒ ධීවර ජනතාව සමහර වෙලාවට සෙඩ් එකකට ගිහිල්ලා තෙල් ගහනවා. හැබැයි සෙඩ් එකකට ගිහිල්ලා තෙල් ගහන්නේ නැතුව බොහෝ වෙලාවට ධීවර ජනතාවට තමුන් ළඟට තෙල් ගෙනත් දෙන ප්‍රවණතාවයක් එදා ඉඳලා කාලයක් තිස්සේ තිබුණා රටේ. ඒ ක්‍රමවේදයට හුරු වෙලා තුන සමහරලාට ණයට තෙල් ගහ ගන්නවා, ඒ වගේ වැඩ කටයුතු කරනවා. ඒ නිසා ඒ ඇයට ඔය බිල්පත් ඉදිරිපත් කිරීමේදී බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ පිළිබඳව අපි ඔය ග්‍රාමීය වශයෙන් සාකච්ඡා කරාට ඒකට හරියට පිළිතුරක් ලැබුණේ නැහැ. ඊළඟට ඕකට 6 මාසයකට තමයි ඒ වෙලාවේ මේ සහනාධාරය ලබා දීලා තිබුණේ. ඊට පස්සේ ඒක දීර්ඝ කරලා තිබුණේ නැහැ. අද වර්තමාන වෙනකොට ධීවර ජනතාව බරපතල ප්‍රශ්න ටිකට මුහුණ දෙනවා. එකක් තමයි මේ තෙල් ප්‍රශ්නේ, තෙල් මිල ඉහළ යාම ප්‍රශ්නේ. ඊළඟට විශේෂයෙන්ම ධීවර ආම්පන්න සම්බන්ධව මිල ඉහළ යාම. ඊළඟේ ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිටවන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන ක්‍රමවේදයට යන ලොකු වියදමක් තියෙනවා. එහෙනම් අපි පෙන්ෂන් එක ගැන ලොකු දේවල් ගැන කතා කරා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අද ලෝකේ තත්ත්වයත් එක්ක රටේ ඇතුළේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නේ අනුව ධීවර ජනතාව වෙනුවෙන් ධීවර රැකියාව කරන්න සහ ඒගොල්ලන්ගේ පෞල් ජීවිතය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අලුතෙන් ලබා දෙන යම්කිසි සහනාධාර වැඩපිළිවෙලක් තියෙනවද? ඒක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා මම මූලිකව ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නය
කියනවා. අර කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට මම හිතන ගරු ජනාධිපතිතුමාගේ කතාවේදී සවිස්තරාත්මක විතුරක් ලැබෙයි කියලා. නිසිත වශයෙන් ගත්තොත් මම ඉලක්කම් කියන්නේ නැතුව කියන්නම්, වර්තමානයේ මේ හදිසිය ඇතුළත් වෙලා තිබෙන තෙලිමිලි හැලෑමත් එක්ක අද ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරනවා ගරු මන්ත්‍රීතුමා දීවරයන්ට ලබා දෙන අමතර ඉන්ධන සහනාධාර පිළිබඳ අර විශාල බෝට්ටු හිමියන්ට සහ කුඩා බෝට්ටු හිමියන් කියන වර්ග දෙකට වෙන වෙනම ආකාරයට ලබා දෙන එක පිළිබඳව පීඒ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා. ඒ නිසා අද ඔබතුමාට ජනාධිපතිතුමාගෙන් දැනගන්න පුළුවන් ඒවා ඉලක්කම් පිළිබඳව. දෙවෙනි එක තමයි දිව ජනතාව අතර ඉන්නවා නම් මේ අස්වැසුම ලාභීන් ඔවුන්ටත් අපි යම්කිසි විශේෂ දීමනාවක් ලබා දෙනවා මේ අප්‍රේල් මාසයට අදාළව. ඒකත් ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු ලබා දෙන්න කැමතියි. ඒ වගේම ධීවර බෝට්ටු, කුඩා බෝට්ටු 30, ලොකු බෝට්ටු බලන්න පුළුවන්කම තියෙනවා. සහනාධාර ලබා දීමේදී ඒගොල්ලන්ගේ දුර අනුව ඒගොල්ලන්ගේ අර ස්පෙෂල් මැෂින් එකක් තියෙනවා. ඒගොල්ලෝ කොච්චර නැවිගේට් කරාද කියලා බලන්න පුළුවන්, ට්‍රැක් කරන්න පුළුවන්. ඒක මත පදනම්ලා තමයි ගෙවන්නේ. මොකද අපි ගෙවන්නේ රජයේ බදු මුදල්. රජයේ බදු මුදල් දුප්පත්ම කෙනෙක්ට ගියත් ඒකට වගවීමක් තිබෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ ධීවර ජනතාව කියලා කියන්නේ මං කියන්නේ ඒගොල්ලන්ට ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒගොල්ලන් තාක්ෂණික වශයෙන් ඉහළ දේවල් පාවිච්චි කරන ජනතාවක්. ඒ නිසා බිල්පතක් ඉදිරිපත් කිරීම වගේ දෙයක් මං හිතන්නේ එතුමලට ඉදිරිපත් කරන්න අමාරු දෙයක් කියලා. නමුත් අපි QR එක දිනු කරලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා. කුඩා බෝට්ටු 30,000 - 38,000 අතර ප්‍රමාණයක් කියලා තියෙනවා කියලා කියනවා. ඒකෙන් ඒවා ඔක්කොම රෙජිස්ටර් කරලා තියෙන නිසා අපි ඒවට දැන් QR කෝඩ් එක ලබා දෙන්නත් තීන්දු කරලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා සහන පිළිබඳ ජනාධිපතිතුමා ඉදිරිපත් කරයි. නමුත් මේක නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා ධීවර ප්‍රජාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීමත් විධිමත් මූල්‍ය පද්ධති අනුගත කර ගැනීමත් අරමුණු කරගෙන තමයි මේ සමහර ක්‍රියාමාර්ග හඳුන්වා දීලා තිබෙන්නේ කියන එක. සමන්විතන ඔබතුමාගේ පිළිතුරට ප්‍රශ්නයට යම් මට්ටමක පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා ජනාධිපතිතුමා ඉදිරියට සම්පූර්ණ කරා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රධානාගතමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය. දන්නවා දීවර සමිති තියෙන හැම ගමකම දැන් කුඩා බෝට්ටු සම්බන්ධයෙන් තමයි බරපතල ප්‍රශ්න දෙක තියෙන්නේ. මහා බෝට්ටු වලට ඒගොල්ලෝ ලියාපදිංචි යම්සි ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට යනවා. හැබැයි කුඩා බෝට්ටු හිමියන්ට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට කුඩා බෝට්ටු වල රැකියා වේදනායටත් බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව හොඳ විමර්ශනයකින් තමයි මේ කටයුතු කරන්න ඕන. මේක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒ වගේම මතක් කරගන්න ඕන ගරු කතානායකතුමනි දීවර කැබිනට් අමාත්‍යතුමා එතුමා දෙවිදිහකට සලකන්නේ දීවරයන්. එතුමාගේ ප්‍රදේශයේ දීවරයෝ තහනම් සමහර පන්න නීතියනු සමහර පහනම් තහනම් පන්න කරගෙන යනවා. එතුමාට ඒ වැඩපිළිවෙලට සහයෝගය දෙනවා ආණ්ඩුව විතරක් නෙමෙයි නාවික හමුදාවයි අනිත් සියලු ආයතන ටික සම්බන්ධීකරණය කරගෙන ඒ වැඩේ කරගෙන යනවා. හැබැයි අනිත් ප්‍රදේශය ගත්තා විශේෂයෙන් අපේ කල්පිටියේ ප්‍රදේශය ගත්තාම බරපතල විදිහට එතුමා අපේ දීවරයන්ට යම් විදිහක අර කුඩම්මගේ සැලකිල්ලක් තියෙනවා. ඒ සම්බන්ධව අපි කතා කරමු. ඒ සම්බන්ධව ප්‍රශ්නේ බේරගන්න පුළුවන් ප්‍රධානම කාරණේ තමයි දීවර පනත හදන්න ආරම්භ කරලා දැනට 2018 19 ඉඳලා තමයි දීවර පනත හදන්නේ. දැන් තාමත් මේ පනත හදාගෙන අවිල්ල මේක අවසන් කරලා නැහැ. මේ දීවර පනතෙන් අපිට පුළුවන් ওই මාදල් ප්‍රශ්නය සහ විශේෂයෙන්ම අනිත් ට්‍රෝලින් ක්‍රම අනිත් ක්‍රම සියල්ලම සම්බන්ධව නාරායකේ ගත්ත report එකත් එක්ක අලුතෙන් වැඩපිළිවෙලක් හදලා දීවරයන්ට අවශ්‍ය කරන නිවැරදි ගමන් මඟ ලබා දෙන්න. හැබැයි තාම මේ පනත එළියට අවිල්ල නැහැ. ඒ නිසා මේ පනත කවදද කොයි ආකාරයෙන්ද ඉතා ඉක්මනින් දීවරයගේ රැකියාව සඳහා සුරක්ෂිත කරන්න ලබා දෙන්නේ කියන එක විශේෂයෙන්ම ප්‍රශ්නයක් හැටියට අහන්නේ.
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පනත ඉදිරිපත් කරන දිනය මම අමාත්‍යංශයට දැනුම් දෙන්නම් ගරු මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න කියලා. නමුත් එතුමා කරපු පළවෙනි චෝදනාව සහ මුලින් මම ප්‍රතික්ෂේප කරනවා. දීවර අමාත්‍යතුමා කිසිසේත්ම එතුමාගේ ප්‍රදේශ රේඛාවක් තව ප්‍රදේශ රේඛාවක් කරන්නේ නැහැ. එතුමාගේ දූරකාලය තුල තමයි වැඩිම ඉන්දියන් ආක්‍රමණික බෝට්ටු අත්අඩංගුවට තිබෙන්නේ. ඒ වගේම පන්න ක්‍රම සම්බන්ධව ඔබතුමා දන්නවා දීවර නීතිය අනුව දීවර ඒ රෙගුලාසි අනුව විරුද්ධ දේවල් වලට විශාල උද්ඝෝෂණ කරද්දී ඒවට අවසර ලබා දුන්නේ කුඩා දීවරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමා දන්නවා විශාල උද්ඝෝෂණ කළා. අන්තිමට ඒ දීවර සංගම් කරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ එකඟ වුණා. ඒ නිසා ඒ වගේම ඔබතුමා දන්නවා තහනම් පන්න ක්‍රම මුලතිව් වල විශේෂයෙන්ම කරනවා. ඒවට අනුබල දුන්නු සමාන දීවර නිලධාරීන් මාරු කළ තිබෙනවා ගරු ඇමතුම් ගරු කතානායකතුමනි දීවර ඇමතුමා මැදිහත් වෙලා නිසා කිසිසේත්ම නීති විරෝධී පන්නකමට එතුමා ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේකයි. ඒ නිසා ඔබතුමා එතුමත් සමග සාකච්ඡා කරලා කන්ස්ට්‍රක්ටිව්ලි කතා කරන්න කිසිසේත්ම ප්‍රදේශවාදකට වැඩ කරන්නේ නැහැ. මොකද ඒකේ වෙන ඇඟවුමක් තිබෙනවා. ඔබතුමා ගැන හිතන්න එහෙම එකක් නැහැ. අපි සම්පූර්ණයෙන්ම ඩෙල්ස් ඉඳලා දෙවුන්දුර තුඩු දක්වාම එකම විදිහට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. කිසිම ආකාරක මැදිහත් වීමක් වෙන්නේ නැහැ. පනත ඉදිරිපත් කරන දවස මම ඇමතුමාට කියන්න ඔබතුමා දැනුවත් කරන්න.
ප්‍රශ්න අංක 2 මුජිබර් රවුමාන් ගරු අජිත් පිපර මන්ත්‍රී ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
ඔබතුමනි අද දින ගරු සභානායකතුමා විසින් නොරොච්චෝලේ ලක්විජය ගල්නගුරු බලාගාරයේ සම්බන්ධව විගණකාධිපතිතුමාගේ වාර්තාවක් ඉදිරිපත් කරා. අපි දන්නවා මේ වාර්තාව ඉතා සංවේදී සහ ඉතා බරපතල කරුණු නිගමනයන් අන්තර්ගත වාර්තාවක්. දැන් එතුමා ඉදිරිපත් කරන මොහොතේ අපේ මේසේ මත මේ වාර්තාව තියෙන්න ඕන. ඒ වගේම ඔබතුමා දන්නවා සිකුරාදා මේ විෂය පිළිබඳ විශ්වාසභංග යෝජනාවක් තියෙනවා. එතකොට මේ තත්වය තුළ ඇයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දිනාටම මේ වාර්තාව ලබා දෙන්නේ නැත්තේ? අපිට අවශ්‍යයි මේක. මේක දැනගන්න අවශ්‍යයි.
ටේබල් කරාට පස්ස තමයි ඒක මේ
අද ටේබල් කරාට දැන් තියෙන්න ඕනේ.
සාමාන්‍ය ටේබල් මතට ලැබෙන්නේ කියලා
තමයි. ටේබල් කිරීමත් එක්ක සමාන්තරව ඒක ලබා දෙනවා කරුකට නැකතුමනි.
ටේබල් කරලා කලින් තියෙනවා.
හරි ඒක
එක කොපියක් දරුව මන්ත්‍රීතුමා ලයිබ්‍රරියට දීලා තියෙනවා කියලා තියෙනවා. හොඳයි. අපි ඔබතුමාට ගරු මරිකාර් මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි දැන් සභානායකතුමා මේ විග්‍රහණ වාර්තාව මේ සභාගත කරා. නමුත් තාම අපිට පිටපතක් ලැබිලා නැහැ. හැබැයි අර තියෙන එක පිට
පොඩ්ඩක් කියනවා. ඒක තමයි මෙතනත් මේ
එක පිටපතක් නෑ. ගරු කතානායකතුමා විනාඩි දෙන්න. දෙක අපේ කාර්ක සභාව කියනවා. අපිට මේක අධ්‍යයනය කරන්න ඕන. මේ ඒකට දැන් පිටපත අඩු ගන්න සංක්ෂිප්ත හරි ලබා දීමට කටයුතු කරන්න.
හරි ගරු මන්ත්‍රී. ඒ කාරණාව තමයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ඔම සූතිය ඔබතුමා මට විනාඩියක් දුන්නේ ගැන කාලෙකින්. මේක කවද්ද අපිට ප්‍රින්ට් කරලා ලබලා දෙන්නේ කියලා ඔබතුමා අපිට කියන්න පුළුවන්ද?
ඒ කාර්යාව තමයි. ප්‍රින්ට් ඕඩර් ගරන්ටි ගරු මන්ත්‍රීතුමා ලැබෙන්න සලස්වනවා. ප්‍රශ්න අංක 2 ගරු මුජිබර් රහමාන් මහතා බලසක්ති අමාත්‍යතුමා ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි අපි ආණ්ඩු පක්ෂයේ වශයෙන් මේවට අදාළ කිසිම දිහත් වීමක් කරන්නේ නැහැ එසේ අයවයි ඒවා වාර්තා කිරීම හෝ ඉදිරිපත් කිරීම ලේකම් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවක් යන ඕන දෙයක් ඒක ලේකම් මණ්ඩලයෙන්
ලේකම් මණ්ඩලයේ වකිගින් බාර ගන්න ඕන ඒක බෙදා හැරීම සම්බන්ධයෙන් ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා බලසක්ති අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි අහනවා
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක 1 හා 1 ඔව් 2 මෙගාවොට් 10යි 3 මෙම බලාගාරයේ ඉදිරි කිරීමට සැලසුම් කළේ පුද්ගලික අංශයේ සමාවකාවක් වන බැවින් වැය කළ මුදල පිළිබඳ නිශ්චිතාගයක් ප්‍රකාශ කළ නොහැක මේ සඳහා ලංකාව ඉදිරිපළ මණ්ඩලය හෝ රජයේ කිසිදු මුදලක් වැය කර නොමැත 4 උක්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2021 10 11 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන් ලැබූ තීරණයකට අනුව එහි ඉදිකිරීම් කටයුතු කරගෙන යාම අත්හිටුවා ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බව මා වෙත වාර්තා වී ඇත. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ මේ පළවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම දැන් මේ කරදියාන ප්‍රදේශයේ තිබෙන මේ බලශක්ති බලාගාරය ඉදිකිරීමට මූලික වුණේ අපේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයට ඒ තියෙන විදුලි යම් ධාරිතාවක් එකතු කරන්න. එහෙනම් අපිට පේනවා දැන් මේ වැඩ ගැන ඇමතුමාගේ ප්‍රකාශය අනුව ඒ වැඩ එන හිටලා තියෙනවා. ඒ හින්දා අද විදුලි බල නිෂ්පාදනයේ යම් කිසි ආකාරයේ අඩුවීමක් තිබෙන බව පේනවා විශේෂයෙන්ම මේ බාල ගල්ලංගුරු නිසාම නොරොච්චෝලේ විසින් ඒ විදුලි නිෂ්පාදනය කරන ප්‍රමාණය ඒ ධාරිතාව අඩු වෙලා තිබෙනවා. ඒ හින්දා දැන් ඩීසල් වැඩියෙන් අපිට යොමු කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ හින්දා අද අපිට පේනවා මේ පහුගිය අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳන් ලංකාව පුරාම යම් කිසි ආකාරයේ විදුලි විසන්ධි කිරීමක් සිද්ධ වෙනවා කිසිම දැනුම් දීමක් තොරව. එතකොට දැන් මේ වෙනකොට සමහර තැන්වල පැය දෙකක් විසන්ධි කරනවා සමහර තැන්වල පැය භාගයක් විසන්ධි කරනවා. ඒ හින්දා අද ලංකාව පුරාම ජනතාවට කිසිම දැනුම් දීමක් නොකර විදුලිය විසන්ධි වීමක් කරගෙන යනවා. ඉතින් ඇයි ආණ්ඩුව ඒක ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ? ඉතින් ඇමතුමා ඒක හරි ප්‍රශ්නයක්. මොකද දැන් විදුලි කප්පාදුව කරනවා කිසිම ඇනවුන්ස්මන්ට් එකක් නැහැ. අනිත් පැත්තෙන් ජලය කප්පාදුවකුත් දැන් සිද්ධ වීගෙන යනවා හැමතැනම දැන් සමහරට පැය 24ම ජලය නැහැ. දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට පැය 24 ජලය නැති වුණා මේ පසුගිය දවස් කීපය තුළ. හොරෙන් හොරෙන් කපනවා. දැන් විදුලියත් හොරෙන් හොරෙන් කපනවා. ඇයි දැන් ආණ්ඩුවක් හැටියට මේ හොරෙන් හොරෙන් විදුලිය කපන්නේ? එහෙමනම් ජනතාව දැනුවත් කරලා ජනතාවට මේ පිළිබඳව කලින් දැනුවත් වීමක් කරලා මේ විදුලිය කප්පාදු කරන්න පුළුවන්. නමුත් මේ පෞගිය 4 වෙනිදා ඉඳන් ගරු කතානායකතුමනි කිසිම දැනුම් දීමකින් තොරව රට පුරාම විදුලි කප්පාදුවක් යනවා. අර නොරොච්චෝලෙන් වෙන අලාභය ඒක අවම කරගන්න දැන් ජනතාව ඉතාම නරක තැනකට ජනතාව තල්ලු කරලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ විදුලි බල ඇමතුමා කියලා මම අහනවා.
අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ඇත්තටම මේ මූලික ප්‍රශ්නයට අදාළ නැහැ. නමුත් අපි හැම ෂෙඩියුල් කරලා කපනවා නම් අනිවාර්යෙන් දැනුවත් කරලා කපනවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි.
මට මේ ඇහුන්නේ නැහැ ගරු කතානායකතුමනි. එතුමා අහක බලාගෙන උත්තරේ දුන්නේ. මේ මයික් එක බලාගෙන නෙමෙයි. ඇහුන්නේ
නැහැ. ගරු මන්ත්‍රීතුමා මේ ගරු
කතානායකතුමනි
ගරු මුජිබර් මන්ත්‍රීතුමා ඔබතුමා
ගරු කතානායකතුමනි මම කතානායකතුමා දේශ බලලා උත්තර දුන්නේ.
මේ හෙඩ්ෆෝන් එක දාන්න හොඳ නැහැ නේද? එතකොට හෙඩ්ෆෝන් එක දාගන්න
උත්තර දුන්නා. ෂෙඩියුල් කරලා පවර් කට් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඉදිරියේදී දැනුම් දීමෙන් පසුව කරන බව මේ සභාවට කියන්න කැමතියි.
ගරු කතානායකතුමනි
ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය.
ඔව් ගරු ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ උපදේශ අපි පිළිපදිනවා. මේ ගල් කතානායකතුමනි දැන් මේ ෂෙඩියුල් දැන් මේ කියන්නේ නොදන්නවා කපාගෙන යනවා. දැන් මේ ඊයේත් මේ කොළඹ නගරයේ යම් ප්‍රදේශවල පැය දෙකක් විදුලිය කැපුවා. සමහර තැන්වල පැය භාගයක් කැපුවා. ඊයේ මං හිතන්නේ මේ කොළඹ හත විපක්ෂ නායක කාර්යාලයවටත් පැය භාගයකට වඩා වැඩි දවල් කාලේ විදුලිය කපාදු කරා. ඉතින් ඇයි මේ දැනුම් නොකර කපන්නේ?
ගරු
කතානායකතුමනි මං හිතනවා මෙතුමාලා හොඳටම මේ ගැන අවබෝධයක් තියෙනවා. මෙතන ජනතාව නොමග යවන්න මේ මතු කරන ප්‍රශ්න විදුලි පද්ධතියේ යම් යම් බිඳවැටීම් නිරන්තරව සිදුවෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒවට අවශ්‍ය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අනුව යම් යම් වෙලාවට පොඩි වෙලාවල් ඇතුළත බිඳවැටීම් සිදුවෙනවා. ඒවා අපි ක්ෂණිකව ඉතා කෙටි කාලයක් ඇතුළත යථාතත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ හින්දා ඒක කපා හැරීමක් නොව බිඳවැටීමක් කියලා සඳහන් කරගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා.
ප්‍රශ්න අංක 3 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ඔබේ ස්පීකර් මම අහනවා ප්‍රශ්න.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 4 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 5 ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
විවිධ සැත්කම් සඳහා කොළඹ රිජ්ජේ ළමාරෝහලේ පොරොත්තුල එකනවල මේ වන විට සිටින ළමයි සංඛ්‍යාව කොපමණද කියලා අහලා තිනවා. ළමා ශල්‍ය සැත්කම් ඒ කියන්නේ ජෙනරල් සර්ජරිස් වලට 593යි. උග්‍ර කනනාසය පිළිබඳ ශල්‍ය කර්ම වලට 266යි, විකලාංග ශල්‍ය කර්ම වලට 48යි, ස්නායු සම්බන්ධ ශල්‍ය කර්ම වලට 19යි, අක්ෂි ශල්‍ය කර්ම වලට 388යි, හෘද උරස් ශල්‍ය කර්ම වලට 1025යි, පාස්ටික් ශල්‍ය කර්ම සඳහා 240යි, සුසුම්නා ශල්‍ය කර්ම සඳහා 133යි, එකස්තුව 2712යි. 2020 වර්ෂයේ සිට මේ දක්වා එම රෝහලේ සිදු කරන ලද සත්කම් සංඛ්‍යාව එක් එක් වර්ෂාණුව වෙන් වෙන වශයෙන් කොපමණද? 2020 වර්ෂයේදී වාර්ෂික එකතුව තියෙන 14,035ක්, ඒකේ ප්‍රධාන සත්කම් 2780ක්, සුළු සත්කම් 7,441ක් සහ අතරමැයි සත්කම් 3,812ක්. 2021 මුළු සත්කම් ප්‍රමාණය 11,484යි, ප්‍රධාන සත්කම් 2,634යි, සුළු සත්කම් 5,695යි, අතරමැදි 3,155යි. 2022 අවුරුද්දේ මුළු සත්කම් ප්‍රමාණය 15,039යි, ප්‍රධාන සත්කම් 2,359යි, සුළු 6,323යි, අතරමැදි 4,052යි. ප්‍රධාන හෘද සත්කම් 2022 ඉඳලා පටන් අරන් තිනවා 2305යි. 2023 අවුරුද්දේ 17,905යි සම්පූර්ණ ප්‍රමාණය. ඒක ප්‍රධාන 2399යි, සුළු 8,624යි, අතරමැදි 4,766යි සහ හෘද සත්කම් 2116යි. 2024 අවුරුද්දේ මුළු සත්කම් ප්‍රමාණය 17,692යි, ඒක ප්‍රධාන 2,617යි, සුළු 8,999යි, අතරමැදි 4,449යි, ප්‍රධාන හෘද 1,637යි. 2025 අවුරුද්දේ මුළු 18,600යි, ඒක බෙදෙනවා ප්‍රධාන 2,706යි, සුළු 9,239යි, අතරමැදි 4,533යි සහ ප්‍රධාන හෘද සත්කම් 2,122ක් වශයෙන්. ආ 3 වයස අවුරුදු 16 දක්වා වූ ළමුන්ට පමණ ප්‍රතිකාර ලබා ගත හැකි මෙම රෝහලේ වී සත්කම් බලාපොරොත්තු ලේඛනවල සිටින අයගේ කාලය අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග 2022 වසරේ සිට විකලාංග ප්ලාස්ටික් සහ කසේරුකාවාශ්‍රිත සත්කම් සිදු කිරීම සඳහා නව ශල්‍යගාර පද්ධතියක් ස්ථාපිත කරලා තිනවා. මේ වසර අගවන විට ඩිටල් හාට් කම්ප්ලෙක්ස් එකේ වැඩ අවසන් වෙනවා. ඒක නිසා දැඩි සත්කාර ඒකක පහසුකම් වැඩි දියුණු වෙනවා. ඒක නිසා සතියක් තුල කරන්න පුළුවන් සත්කම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් හෘද සත්කම්. ඊට පස්සේ අමාරුවේම දිව්වේ කොවිඩ් සමයේ ඒකෙදි පව පරිත්‍යාගශීලීගේ පරිත්‍යාග මගින් අවශ්‍ය කරන ලැපරොස්කෝපික් සිස්ටම් වැනි උපකරණ ලබාගෙන ශල්‍යකර්ම අඛණ්ඩව සිදු කරා. ඩේ සර්ජරි යුනිට් එක නැවත පටන් අරගෙන තියෙන වැඩ. ඒ කියන්නේ එදා කරලා එදාම යවන සර්ජරිස්. ඊට පස්සේ නියුරෝ සර්ජරි ඒකක රෝහලේ නොමැති වුවා ශ්‍රී ලංකා ජාතික රෝහල සමග ඒකාබද්ධ වීම ශල්‍යකර්ම සිදු කරනවා. ඒ වගේම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මත් කරන්නේ ශ්‍රී ලංකා ජාතික රෝහල සමග ඒකාබද්ධව. ඒ වගේම ලිනන් සැපයුම වැඩි කරන්න තියටර්ස් වලට සේදුම් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළා තිනවා. ළඟදී මේකට ඇනුම් ලැබීම නියමිතයි. ඊට පස්සේ අනුමත සේවක සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. විදේශීය ශල්‍ය කණ්ඩායම් සමග එක්ව ශල්‍ය කර්ම සිදු කිරීම ආරම්භ කළා තිනවා. ඒ වගේම ශල්‍යගාර තොරතුරු පද්ධතිය නව තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට ක්‍රියා කරමින් යනවා. නොවසනා මන්ද පැනනොනගේ.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු ඇමතුමා, අපි දකිනවා මේ රෝහල් වල මේ තදබදයක්, එහෙම නැත්නම් පොරොත්තු ලේඛනවල විශාල ප්‍රමාණයක් රැඳී සිටින තත්ත්වයක් අපි දකිනවා. එකක් ළමා රෝහල් ඉතාමත් අඩුයි, මහනුවර එකයි, ඊළඟට කොළඹ ප්‍රදේශයේ මේ තියෙන කීපය හැරෙනකොට ළමයින් උදසාම වෙච්ච රෝහල් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. එතකොට මම දකිනවා අපිට ග්‍රාමීය රෝහල් වලට යනකොට මේ ළමයින් සම්බන්ධයෙන් ඉන්න, එහෙම නැත්නම් ළමා රෝග විශේෂඥවරුන්ගේ අඩුවක් අපිට පේනවා. මම ඔබතුමාට මේ වෙලේ මතක් කරන්න ඕනේ, දීර්ඝකාලීනව මේ පහුගිය කාලේ පුරාවට පෞද්ගලිකවත් මම කතා කරලා තියෙනවා ලග්ගල රෝහලේ தત્ත්වය. මේක ඍජ්ජාර්ය රෝහල එක්ක සම්බන්ධ නොවුණත් රෝහලක් නිසා මම ඔබතුමාත් එක්ක මේක කතා කරනවා. ලග්ගල රෝහල ටයිප් A රෝහලක්. ඒකට ගුරුවරු වෛද්‍යවරු 10 දෙනෙක් ඉන්න ඕනේ. නමුත් හිටියේ 5 දෙනයි. දැන් ඒකිනුත් දෙන්නෙක් ට්‍රාන්ස්ෆර්ස් අරන් ගිහින් තියෙනවා. දැන් ඉන්නේ 3 දෙනයි. මේ රෝහල වෙත එවන්නට නම් කරපු වෛද්‍යවරු තව වෙනකන් රෝහල වෙත වාර්තා කරලා නැහැ. ඒක තුල ලග්ගල රෝහල දැවැන්ත අසීරුතාවයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඒක ටයිප් C වර්ගයේ බේස් හොස්පිටල් එකක් බවට පත් කරන බවට පොරොන්දුවක් වුණා. නමුත් ඒකත් මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ. එහෙම වුණා නම් ටයිප් C වර්ගයට ආවනම් ඒකට විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක් එන්න ඕනි. ඒ தத்துவයත් තව වෙනකම් වෙලා නැහැ. මම ඔබතුමාගෙන් අහන්නේ ඒ සඳහා ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව්. මේ වෙනකොට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම නිසි පරිදි ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ඒක නිසා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම 7000කට ආසන්න ප්‍රමාණයක් දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා නොඑක් තැන්වල අර හිර වෙලා සිටපු වෛද්‍යවරුන්ට තමට નિયમિત සේවා ස්ථානවලට යන්න අවස්ථාව ලැබිලා තිනවා. ඒක නිසා සමහර රෝහල්වල අර ඒ වෛද්‍යවරයා ගිහිල්ලා ඊට નિયમિત වෛද්‍යවරයා එනකන් යම් කිසි පොඩි කාලයකට මේ අඩුවීමක් දකින්න පුළුවන්. ඒ නමුත් ඉක්මනටම මේ ක්‍රියාවලිය සිදු වෙනවා. මේ මාසේ අග වෙනකොට ඒ අදාළ වෛද්‍යවරුන් ප්‍රමාණය ඒ රෝහල්වලට ලැබෙනවා. ඒ වගේම අපි ඒ ලග්ගල රෝහල ගත්තාම ඒකේ ග්‍රේඩ් එක පල්ලෙහාට දාන්න එහෙම කිසි වෙලාවක ක්‍රියා කරන්නේ නැහැ කියලා අපි ඔබතුමිට කියලා තිනවා. එහෙම ක්‍රියාත්මක වීම නැහැ.
ගරු මන්ත්‍රීතුමිය.
නෑ, ඒ මූලික රෝහලක තත්වයකට පත් කරන යෝජනාවක් තියෙනවා ගරු ඇමතිතුමා. ඒකෙදී විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක් ඒ වෙනුවෙන් ලබා දෙනවා කියලාත් යෝජනා වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙලා නැහැ කියන එකයි මං කිව්වේ. ඒ වගේම බකමූණ රෝහලේ වෛද්‍යවරයෙක් අර මාරු වෙලා ගියපු වෛද්‍යවරයා වෙනුවෙන් දෙන්න වෙනුවට එක්කෙනෙක් දැනට නම් කරලා තියෙනවා. නමුත් එයා තාම සේවයට වාර්තා කරලා නැහැ. දැන් මාසයකට වැඩි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
සමහර වෛද්‍යවරුන් දැන්ටත් අයේ තමන්ගේ අතට මේ ඇවිල්ලා තිනෝ ඒ හැම කෙනෙකුටම අපි දන්වලා තිනෝ નિયમિત සේවා ස්ථානවලට යන්න කියලා. එතකොට මේ මාසේ අග වෙනකොටත් નિયમિત සේවා ස්ථානවලට නොයන වෛද්‍යවරුන්ගේ ඇත්තටම වැටුප් නැවැත්වීමට ක්‍රියා කරනවා. ඒක නිසා අපි හිතන්නේ මේ මාසේ ඇතුළත අනිවාර්යයෙන් මේ වෛද්‍යවරේ ඒවි. නමුත් ওই පිළිබඳව අපි පෞද්ගලිකව සොයා බලන්නම්. සොයා බලලා ඒ පිළිබඳව පියවර ගන්න.
ප්‍රශ්න අංක 6 ගරු SM මරික්කාර මහතා, ගරු සභානායකතුමා, දබ ඔබතුමී දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා. ගරු සභානායකතුමා,
පොයින්ට් ඔෆ්
ගරු සභානායකතුමනි,
ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි මීට කලින් මෙතන පාර්ලිමේන්තුවේ ලිපි ලේඛනාදිය මුද්‍රණය කිරීම සම්බන්ධව ස්ථාර නියෝග ප්‍රශ්නයක් ඉදිරිපත් කළා විපක්ෂයේ මන්ත්‍රීවරයේ. එතකොට ඒකේ චෝදනාවක් ලෙස තමයි ඉදිරිපත් කරේ මේ ගල්ලංගුරු වංචාව පිළිබඳව දික්වෙනකාධිපතිවරයාගේ වාර්තාව මේ ලබා දීලා නැහැ, ඒක සභාගත කළ නැහැ කියලා. කරු කතානායකතුමනි, ස්ථාර නියෝග 26 1 යටතේ ලිපි ලේඛනාදිය ගැන තිබෙනවා සඳහන් කරලා, ඒ සඳහන් කරන මෙහෙම මං තක් ගාලා කියවන්නම්. 1.26 කතානායකවරයා අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරු විසින් පමණක් ලේඛනාදිය ලිපි ලේඛනාදිය පිළිගනු ලැබිය යුත්තේ. 26.2 සෑම ලේඛන පිළිගැන්වීමක්ම පාර්ලිමේන්තුවේ කාර්යසටහන වලට ඇතුළත් කරනු ලැබිය යුත්තේ. 26.3 සමාන කිසියම් ලිපි ලේඛනයක් පිළිගැන්වීමේදී අන්තර්ගතය පිළිබඳ කෙටි විස්තරාත්මක ප්‍රකාශයක් කරනු ලැබිය හැකිය. ඒත් පිළිගනු ලබන අවස්ථාවේදී ඒ සම්බන්ධ විවාදයක් පවතුරු නොලැබිය යුත්තේ. 24 තිබෙන කරු කතානායකතුමනි, නිශ්චිතවම පිළිගනු ලබන ලිපි ලේඛන සියල්ලක්ම සභාමේසය මත තිබිය යුතු යයි නියෝග කරන ලද්දක් මෙන් සලකනු ලැබිය යුතු අතර, එම ලිපි ලේඛන මුද්‍රණය කිරීමට ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් වෙතොත් සංශෝධනයක් හෝ විවාදයක් නොමැතිව නිර්ණය කරනු ලැබිය යුත්තේ කිය. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා, ඒ නිසා මෙතන පැහැදිලිව තිබෙනවා ලිපි ලේඛන print කළා වෙන්ද නැතිවෙන්න ඕන. නමුත් සමහර ලිපි ලේඛන සභාවේ අවසරයක් අරගෙන තමයි මුද්‍රණය කළ හැක්කේ. ඒ නිසා තමයි ඔබතුමා ඉදිරිපත් කරේ මේ නිශ්චිත කරුණ ගැන ගත්තොත් 3-2 යටතේ ඔබතුමාගේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 156 ව්‍යවස්ථාව ප්‍රකාරව පිටිකනකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩය ලක්විජය බලාගාරය සඳහා ගල්ලංගුරු සමාගම් විසින් ගල්ලංගුරු මිල දී ගැනීමේ ක්‍රියාවලිය සහ 25-26 වරාය සඳහා ඉදිරි වාරය සඳහා ගල්ලංගුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විග්‍රහණ වාර්තාව ඔබතුමා ඉදිරිපත් කරාම සභා වෙනුවෙන් තමයි මම යෝජනා කරන්නේ, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි කියලා කියන්නේ. ඉන් පසුව තමයි බලය ලැබෙන්නේ මේ මුද්‍රණය කරන්න. සෑම වාර්තාවක්ම අපි මුද්‍රණය කරන්න කියලා මෙතන සම්මත කරගන්නේ නැහැ. සමහර ඒවා ඔටෝමැටිකලි මෙතන ඔබතුමාගේ නියෝග මත එනවා. සමහර ඒවා මෙතන විශේෂ මුද්‍රණය කළ යුතුයි යෝජනාවකින් තමයි මුද්‍රණය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මෙතන කිසිම ආකාරයකින් මේ වාර්තාව මේ මුද්‍රණය කිරීමට බාධා කිරීමක් කොහෙන්වත් සිදු වෙලා නැහැ. මේක පාර්ලිමේන්තු ස්ථාර නියෝග වල තිබෙන ක්‍රමය.
ප්‍රශ්න අංක 6 ඉස්තිම් ගරු රෝහණ මන්ත්‍රීතුමයේ පළවෙනි ප්‍රශ්නය ආනවා වෛද්‍ය ඌනතාවයක් ගැන, දෙවෙනි ප්‍රශ්නය ආනවා ලග්ගල හොස්පිටල් එක මූල රෝහලක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. ඔබතුමා ප්‍රශ්න දෙකක් ගරු මන්ත්‍රීතුමිය
ඔබතුමා ඒක ආපහු අහලා බලන්න. මං ඇහුවේ ලග්ගල රෝහලේ තියෙන ප්‍රශ්නය ගැන කතා කරලා වෛද්‍යවරු ඇවිල්ලා නැහැ කියන එක. එතකොට එතුමා දීපු උත්තරේ තිබුණු අඩුවක් මම පැහැදිලි කිරීමක් කරේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයක මම ඇහුවේ නැහැ.
දෙවෙනි ප්‍රශ්නේ ඔබට මූලික රෝහලක් විතර පාස් කරන්න
නෑ 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 නෑ. එහෙම වුණා නම් මෙච්චරක් ඉන්නත් එහෙම වුණා නම් ඉන්න ඕනේ ප්‍රමාණය ගැන මම කිව්වේ. ඒ තියෙද්දිත් අඩුවක් තියෙනවා කියලා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ඔබතුමා අහන්න පුළුවන් ප්‍රශ්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
කාලේ ගන්න අවස්ථාවක් නෑ.
ඔබතුමා පුදුම කලබලයක් නෑ.
නෑ 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 ගරු මන්ත්‍රීතුමිය.
ගරු ඇමතිතුමා, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. අද මධ්‍යම පළාතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගිලන් රත රියදුරන් වැඩ වර්ජනයක ඉන්නවා. ඒකට හේතුව ඒ අය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පිට දෙපාර්තමේන්තු වලට අනුයුක්ත කරලා තියෙනවා. දැන් ඔබතුමා දන්නවා ගිලන් රත රියදුරෙක් හැටියට පත් කරන්න කලින් එයාලට විශේෂ පුහුණුවක් දෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ප්‍රශ්නෙට අදාළව
හරි ප්‍රශ්න තමයි මේක ඉන්න තියෙන්නේ. දැන් ගිලන් රත රියදුරුනේ ගරු කතානායකතුමා රිජේ ආරියායකටත් ළමයි අරන් එන්නේ.
එතකොට
මේගොල්ලෝ මේ විදිහේ වුණාම ගරු ඇමතිතුමා ඒ ගෙනේන රෝගීන් ලොකු අනතුරකට පත්වෙනවා ඒ වගේම අවදානමක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා අද ආණ්ඩුකාරතුමා ඇතුළුව මේ පද්ධතිය සෞඛ්‍ය ශාස්ත්‍රයේ aran තියෙන මේ තීන්දුව උඩ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා.
ගරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා. ඔව්
ඇත්තටම මෙහෙමයි අපේ ගිලන් රටේ ඉදurang ගත්තාම දෙපිරිසක් ඉන්නවා. එකක් තමයි අපි මධ්‍යම රජය යටතේ ගිලන් රටේ ඉදurang බඳවාගෙන තිනවා. එතකොට ඔවුන් ගිලන් රටේ ඉදurang විදිහට තමයි බඳවගන්නේ. ඊට පස්සේ අපි පළාත් පාලන ආයතනවල යටතේ පවතින, ඒ කියන්නේ පළාත් සභා යටතේ පවතින රෝහල් තියෙනවා. ඒකේ තියෙන්නේ රියදුරන්ගේ ඒකාබද්ධ සේවය අය තමයි ගිලන් රත් රියදුරන් විදිහට වැඩ කරන්නේ. ඇත්තටම රාජ්‍ය සේවය වැඩ කරන රියදුරන්ට ඒ සඳහා වූ පරිචය තියෙනවා. ඒ සඳහා වූ සුදුසුකම් තියෙනවා. ගිලන් රත් රියදුරෙක් වීමේ සුදුසුකම් තියෙනවා. ඒක නිසා මධ්‍යම පළාත් සභාව යාලගේ මාරුවීම් ක්‍රියාත්මක කරලා තිනවා. එතකොට අපිට රජයක් විදිහට ඒක කරන්න දෙයක් නැහැ. අපි පළාත් සභා ක්‍රමය පිළිගන්නවා නම් අපිට පිළිගන්න සිද්ධ වෙනවා මේ පළාත් සභාව මගින් සිදු කරන මේ අභ්‍යන්තර මාරුවීම. අපි සෞඛ්‍ය මාත්‍යංශය විදිහට හිතනවා අපිට ඒකෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා.
අවසන්. ගරු වසංක ගරු අර්ජුන මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක කියන ගරු මන්ත්‍රීතුමා
සර් 92.2 තමිල කේක විරමරේ නැණ්ඩාල ඉඳ නිලකරි සොරංගම් තොඩර්බාන
අන්ද රිපෝට් එක
වයිට් බොඩි ගුවන් යානයේ සමාගම පිළිබඳ බදුකර ලෙස ක්‍රියාත්මක වෙන සසොක් ඒච්.එන්. අයර්ලන්ඩ් DAC කියන සමාගම ඒවයි සේවා සම්පාදක හැටියට කටයුතු කරන්නේ කාටල් ඇවියේෂන් මැනේජ්මන්ට් ලිමිටඩ් කියන එක. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නිර්දේශ කළ තියෙන කවුද කියන එක. එතෙන්දී 2024 පෙබරවාරි මාසයේ වෙන විට ශ්‍රී ලංකන් ගුවන් නායට ගුවන් සේවා සමාගමට අයිති වෙන ඒ 330 ගුවන් යානා පහක් ඉවත් වෙන්න නියමිතව තිබුණා. ඒ අනුව 2022 අගභාගයේදී ආරම්භ කර වැඩපිළිවෙලක් ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් එතෙන්දී ඒ 330 ගුවන් යානා ලබා ගැනීමේ වැඩපිළිවෙල තමයි එතෙන්දී ක්‍රියාත්මක වුණේ. ඒ අනුව වසර 4ක් ඇතුළත 4ක් හෝ ඊට වඩා වැඩි කාලයක් තුළ 330 ගුවන් යානා පහක් බදු පදනම මත යබා ගැනීම සඳහා 2023 වසරේදී කටයුතු ආරම්භ කරා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ විසින් ස්ථාවර සම්පාදන කමිටුව අනුමැතිය අරගෙන ඒ අනුව අදාළ ලංසුකරු තෝරාගෙන කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට සහ අදාළ ගුවන් යානා බදු ජීවිතම ක්‍රියාත්මක කර ගැනීම සඳහා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය අරගෙන සහ ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ තමයි මේ කල්බදු ගිවිසුම ඇති කරලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ නිෂ්පාදිත දිනය 2011 නොවැම්බර් මාසයේදී. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ගුවන් යානා ලබාගෙන තියෙන කුලී පදනමක නෙමෙයි. අරගෙන තියෙන්නේ කල් බදු වාරික ගෙවීමේ පදනම මත මාසික බදු වාරිකය ඇමරිකානු ඩොලර් 275,000යි.
ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමා, දැන් මේ අපි පෞගී දවස්වල ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ කමිටුවට ගෙනලත් කතා කරා. මේ අවශ්‍යතාවය අපිට තේරෙනවා. රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන පවත්වාගෙන යනවා නම් මේ වගේ ගුවන් යානාවල අවශ්‍යතාවය තියෙනවා. නමුත් දැන් මේ මෙවැනි ගුවන් යානා මිලදී ගනිද්දී 2014ට පෙර අධික වාරික මත අරන් තියෙන ගුවන් යානාවල නිසා මේ ශ්‍රී ලංකන් යාලුවන් එකේ පාඩුවට බලපානවා. එතකොට මෙවැනි ගුවන් යානා ලබා ගනිද්දී ඊට පෙර අරන් තිබිච්ච ඒ අධික බදු වලට ගත්තු ගුවන් යානාවලට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද?
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, සමහර ගුවන් යානා කල්බදු ක්‍රමයට ගනිද්දී ඒ සඳහා නිශ්චිත ගිවිසුමක් තියෙනවා. ඒ ගිවි අපි කැම ඒ බදුම දෙල සම්බන්ධයෙන් අපි කැමති වුණත් අකමැති වුණත් ඒ බදු මුදල ඒ බදු ගිවිසුම අනුව තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ බදු ගිවිසුම කල්පිරෙන අවස්ථාවක් තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා. නැත්තම් අපි මේ මොහොතේ මිල වැඩි කියලා ඒක අහෝසි කරන්න කටයුතු කරොත් ඒ සඳහා වැඩි වන්දි මුදලක් අදාළ සමාගම් වලට ගෙවන්න සිද්ධ වෙනවා.
ගරු මන්ත්‍රීතුමා.
නමුත් ගරු කතානායකතුමනි, ඇමතිතුමාගේ පිළිතුර පිළිබඳ සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද රීඅරේන්ජ්මන්ට් එකකට යන්න පුළුවන්, මේ නෙගෝෂියේෂන් එකකට යන්න පුළුවන්. නමුත් කෙසේ නමුත් ඒක ප්‍රතිපත්තිය නම් මොකද 2014 කාලෙන් රාජපක්ෂ ආණ්ඩුවෙන් හොරා කාලා ඒවට පගා ගහන්න ඇඩ් කරපු වාරිකණයක් තියෙනවා කිව්වේ. ඒ නිසා යම් වගකීමක් තියෙනවා ඒ පිළිබඳ සොයා බැලීමක් කළ රීඅරේන්ජ්මන්ට් එකට යන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් ශ්‍රී ලංකා න්‍යායාලයින් එකට වැඩිම ආදායම ලැබෙන්නේ කොළඹ ලන්ඩන් ගුවන් මේ ගමනාන්තයෙන්. දෙවෙනි වැඩිම ආදායම් ලැබෙන්නේ කොළඹ මෙල්බර්න් ගමනාන්තයෙන් ඩොලර් 30ක් ඩොලර් මිලියන 30ක් සහ ඩොලර් මිලියන 14ක් වශයෙන්. දැන් සභාපතිතුමා ගිය සතියේ අස්සුණා. හැබැයි සභාපතිතුමා අස්වෙනකොටම එතුමා සේවය කරපු සමාගම මෙල්බර්න් කොළඹ ගුවන් ගමනාන්ත ආරම්භ කරනවා, එංගලන්තයේ ඉඳලා කොළඹට මේ ගමනාන්ත ආරම්භ කරනවා. එතුමා සේවය කරපු සමාගම තමයි දේශීය නියෝජිතයා. හරිද? එතකොට ඔබතුමාලා පත් කරපු සභාපතිවරයා සම්බන්ධව ගැටලුවක් මතුවෙනවා. ඒ තමා වැඩ කරපු සමාගමට අවශ්‍ය රාජකාරිය කරලා කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් බුද්ධිමේ දේපල පිළිබඳව ගැටලුවක් මතු කරලා තමයි මේ අයින් වෙන්නේ කියලා. ඔබතුමාට මේ සම්බන්ධ ඇමතිවරයා හැටියට උත්තරයක් දෙන්න පුළුවන්ද?
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේදී කිව්වා අපි දන්නවා එයාබස් ගනුදෙනුව අවලංගු කිරීමේදී කොච්චර ඒක නියමිත පටිපාටි අනුගමනය නොකරමින් අවලංගු කිරීම නිසා කොච්චර වන්දි මුදලක් ගෙවන්න තිබුණද කියන එක ඔබතුමා හොයලා බලන්න. අපි ඒ අනුව ඒ විදිහේ අවලංගු කිරීම සඳහා කටයුතු කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේදී අතර මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ කතානායකතුමනි එයාබස් සම්බන්ධයෙන්. නමුත් එතුමා අහන්නේ සභාපතිවරයා සම්බන්ධයෙන්. මෙතෙන්දි මට කියන්න තියෙන්නේ සමහර ව්‍යාපාරිකයන් ඉන්නෝ, ඒ අය කටයුතු කරනවා. අපිට කම්ප්ලෙක්ස් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් දැනෙනවා නම් අපි ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව දැන් එතුමා සභාපතිත්වයෙන් ඉල්ලා සෙලා තියෙනවා. අපි හිතනවා ඕනම ගුවන් සමාගමකට ඕනම රටක ඉඳලා ලංකාවට ගුවන් සේවාවන් ආරම්භ කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න වෙනවා ඉල්ලීම කරන් පස්සේ. ඒ පිළිබඳ සලකා බලලා එතකොට ඒක බලන්න වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තියෙන කටයුතු එක්ක මේක ලැබදියාමන් අතර ගැටුමක් තියෙනවද නැද්ද කියන එක. ඒ අනුව කටයුතු කළා තියෙනවා.